සුපුරුදු පරිදි අදත් සිකුරාද දිනේ අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රියාත්මකයි මේ වන විට. අපි පළමුවෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තතුවිත්ති කතාබහ කරන්නට සූදානම්. ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙරවිරත්න සම්බන්ධ වනවා ශ්‍රී ලංකාවේ සිට. රංගන, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අලුත්ම තතුවිත්ති.
සංජය, මේ වන විට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ක්‍රියාත්මකයි. අද තරගයේ දෙවන දිනයයි. තරගයේ ප්‍රථම දිනේ නිමාවට පත්වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 4ක් දැවි ලකුණු 56ක් ලබාගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය හිමිකර ගැනීමෙන් පසුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් පන්දු අර 65යි පන්දු 3ක් තුළ සියල්ලන් දැවි ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 222ක් පමණයි. කුසල් මෙන්ඩිස් ලකුණු 68ක් සහ රොෂෙන් සිල්වා ලකුණු 56ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව ඊයේ දිනේ නිමාවට පත්වන විට සමස්ත තරගයේ කඩුලු 14ක් බිඳ වැටී තිබුණා. තවමත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා තමන්ගේ ප්‍රථම ඉනිමේදී ලකුණු 166ක් පිටුපසිනුයි සිටින්නේ. ඒ අනුව මෙම තරගයේ තනතිරුව දෙස සලකා බලන විට තරගයේ විස්තර විචාරකින් සඳහන් කරන ආකාරයට නියත වශයෙන්ම මෙම තරගය ප්‍රතිඵලයක් සහිතව අවසන් වීමේ ලක්ෂණ තමයි ප්‍රදර්ශනය කරන්නේ. මෙම තරගයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් වන්නේ ප්‍රථම තරගයට වඩා වෙනස්කම් දෙකක් සහිතවයි. ධනුෂ්ක ගුණතිලක සමගින් අඛිල දලංශයේ මෙම තරගයට එක්වනවා. 145 වන ක්‍රීඩකයා ලෙස මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමි කර ගන්නටත් සමත් වුණා. මෙම තනතිරුව දෙස සලකා බලන විට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 222 යම් ආකාරයක තරඟකාරී ලකුණු මට්ටමක් ලෙසයි මේ ප්‍රථම ඉනිමේදී සැලකිල්ලට ගත හැකි වන්නේ. සංජය,
රංගන, විශේෂයෙන්ම නිමාවට පත්තු ටෙස් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන්ම තරගය ජයපරදුමින් තොරව නිමාවට පත් කරගන්නට සමත් වුණා. අපි දැනගන්නට කැමති මේ තරගයේ අතරතුර වාර්තා වූ සුවිශේෂී කරුණු කාරණාත්.
ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්වන්නේ සංජය කණ්ඩායම් දෙකම එකතු වී ලකුණු 1533ක් වාර්තා කිරීමත් සමගයි. නැතිනම් තරගයේ පුරාවටම බිඳ වැටෙන්නේ කඩුලු 24ක් පමණයි. මෙන්න මේ තත්ත්වය තුළ යම් ආකාරයක ප්‍රශ්නාර්ථයක් මතු වුණා මේ තරගයේ තනතිරුව පිළිබඳවත්. මේ සම්බන්ධයෙන් ICC කරුණු විමසීමක් සිදු කර තිබෙනවා. මෙම තරගයේදී බංග්ලාදේශය තමන්ගේ ප්‍රථම ඉනිම සඳහා ලකුණු 513ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව කඩුලු 9ක් තෙවි ලකුණු 713ක් ලබා ගන්නට සමත් වුණා. ඒ අනුව ප්‍රථම ඉනිමේදී ලකුණු 200ක් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා. කෙසේ වෙතත් දෙවන ඉනිම සඳහා තරගයේ අවසන් වන විට බංග්ලාදේශය කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 307ක් ලබාගෙන සිටියා. මේ තරගයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව පැත්තෙන් ශතක 3ක් වාර්තා වීමයි. මේ තරගයේදී මෙතරම් ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායම් දෙකම වාර්තා කිරීම පිළිබඳව තරගයේ තරඟ තීරකවරයා ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන් විශේෂ වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ අනුව මෙම තනතිරුව ටෙස්ට් තරගයකට නොගැලපෙන තනතිරුවක් ලෙස සලකා බැලීමෙන් පසුව ICC තීරණය කර තිබෙනවා 1 ප්‍රසාද ලකුණක් මෙම ක්‍රීඩාංගණයෙන් අඩු කරන්නට. ඒ අනුව ඉදිරි වසර 5ක කාලය තුළ තවත් ප්‍රසාද ලකුණු 5ක් අඩු වුවහොත් මෙම ක්‍රීඩාංගණයට නැවතත් වසරක කාලයක් නැතිනම් මාස 12ක කාලයක් මේ චිතගෝන් තනතිරුව තුළ කිසිදු ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමේ වරම හිමිවන්නේ නැහැ. ඒ අනුව ඉතාමත්ම ප්‍රවේශම් විය යුතුයි ඉදිරි වසර 5ක කාලය තුළ මේ චිතගොන් ක්‍රීඩාංගණය තරගයකට සුදුසු තරගකාරීත්වයට සුදුසු තනතිරුවක් ඉදිරිපත් කිරීම සඳහා, නැතිනම් ඔවුන්ට තරග තහනමක් පැනවීමටත් ICC තීරණය කර තිබෙනවා. මේ තමයි ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ වාර්තා වූ සුවිශේෂිතම දේ ලෙස අපට සඳහන් කිරීමට හැකියාව තිබෙන්නේ. සංජය,
එවගේම රංගන ටෙස්ට් තරගාවලියෙන් පසුව පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට එළි දක්වා තිබෙනවා, නම් කොට තිබෙනවා. අපි දැනගන්නට කැමති ඒ පිළිබඳ තොරතුරු.
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස පත්වීමෙන් පසුව නම් කරන ලද ප්‍රථම 20-20 සංචිතය ලෙසයි මෙය සඳහන් කිරීමට හැකියාව තිබෙන්නේ. ක්‍රීඩකින් 15 දෙනෙකු නම් කර තිබෙනවා. වැඩි වශයෙන් තරුණ ක්‍රීඩකීන්ට අවස්ථාව ලැබුණු සංචිතයක් ලෙසයි මෙය සඳහන් කිරීමට හැකියාව තිබෙන්නේ. තවමත් වයස අවුරුදු 20ක් වන අසිත ප්‍රනාන්දුට අවස්ථාව ලැබී තිබෙනවා මෙම කණ්ඩායමට එක්වන්නට. ඔහුට එක් ජාත්‍යන්තර එක්දින තරගයක අත්දැකීමක් තිබෙනවා. ඒ වගේම ෂෙහාන් මදුශංක වයස අවුරුදු 22යි තමන්ගේ මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ක්‍රීඩකයාට අවස්ථාව උදා වී තිබෙනවා. අමිල අපොන්සුට නැවතත් 20/20 සංචිතයේ දොරටු විවර වී තිබෙනවා. රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු තවමත් වයස අවුරුදු 24යි. ඒ වගේම තරමක් දුරට බොහෝ දෙනා වික්ෂිප්ත වන තීරණයක් තිබෙනවා. ඒ තමයි වයස අවුරුදු 35ක් වන ජීවන් මෙන්ඩිස් අවුරුදු 4කට පසුව නැවතත් ශ්‍රී ලංකා 20/20 සංචිතයට කැඳවා තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ මේ දිනවල ඔහු දේශීය තරඟ මාලාවන්හිදී දක්වන ඉහළ දක්ෂතා. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධිත තත්ත්වය තවමත් සුවතට පත්වී නොමැති නිසාවෙන් නායකත්වයේ හිමි වී තිබෙන්නේ දිනේෂ් චන්දිමාල්ටයි ඇන්ජලෝ මැතිව්ස්ට. මෙම සමස්ත බංග්ලාදේශ තරඟාවලියත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසලාන තරඟාවලියත් අහිමි වී යන බව තමයි මේ වන විට අපට වාර්තා වන්නේ. යනු නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ මෙසේයි. දිනේෂ් චන්දිමාල් උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මදු ශංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිලා පොන්සු, ජීවන් මෙන්ඩි සමගින් අසිත ප්‍රනාන්දු. එයනුව මෙම තරංගාවලිය එළඹෙන 15 වනදා සහ 18 වනදා යන දිනයක් නීදී පැවැත්වීමට නියමිතයි.
රංගනේ වගේම එළබෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය පිළිබඳවත් මේ වන විට කතාබහක් ඇතිව තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දාය පිළිබඳව මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු බව අපට දැනගන්නට ලැබෙනවා. දැනගන්නට කැමති මේ තරඟාවලිය සඳහා ඇති සූදානම පිළිබඳ තොරතුරුත් රංගන.
ඊයේ දිනේදී තමයි සංජය මේ සඳහා වන නිල මාධ්‍ය හමුව පැවැත්වුණේ. මෙහිදී අනාවරණය වූ කරුණු කාරණාවලට අනුව 2004 වසරෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූලිකත්වයෙන් සංවිධානය වන ප්‍රධානතම ජාත්‍යන්තර තුන්කොන් තරඟාවලිය වන්නේ මේ තරඟාවලියයි. මේ තරඟාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් බිලියනයක නැතිනම් රුපියල් කෝටි 100ක ලාභයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකේය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලාභයක් උපයන ක්‍රිකට් තරඟාවලිය වන්නේ මේ ක්‍රිකට් තරඟාවලියයි. දැල වශයෙන් එක් පන්දුවාරයකට ඇමරිකානු ඩොලර් 12,000ක පමණ ආදායමක් මෙම තරඟාවලිය තුළින් ඉපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙනවා. එළමෙන මාර්තු මස 6 වනදා සිට 18 වනදා දක්වා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයේ සහභාගිත්වයෙන් තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. තරඟ 7ක් පමණයි පැවැත්වෙන්නේ. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරඟ ලෙසයි මේ තරඟාවලිය පැවැත්වීමට නියමිත වන්නේ. ඒ අනුව මෙම තරඟාවලියේ ප්‍රධානතම අභිප්‍රාය ශ්‍රී ලංකාව සංවිධානය කරන තරඟාවලියක් කොයි ආකාරයෙන්ද ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අලෙවි කරන්නේ කියන සාධකයේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කළේ. ඒට සාර්ථක පිළිතුරක් මේ තරඟාවලිය හරහා ලැබෙන බව තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව මින් පසු මෙහි බලාපොරොත්තු වන්නේ මේ වසර අවසානයේදී IPL තරඟාවලියට සමාන 20/20 තරඟාවලියක් ශ්‍රී ලංකාව තුලත් සංවිධානය කිරීමයි. ඒ බොහෝ විට මීට පෙර පැවැත්වුණු SLPL තරඟාවලිය හා සමාන වන ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියක් වන බව තමයි ඊළඟ සුමතිපාල මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තොරතුරු මේ වසර මැද භාගයේ පමණ වන විට අපට දැනගැනීමට හැකියාව තිබෙනවා. ඒ අනුව 2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැතිනම් ශ්‍රී ලංකාවේ නිදහස සමරන 70 වන වසර වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බිහිවීත් වසර 70ක් සමරන වසර වෙනුවෙන් තමයි මේ 2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය එළඹෙන මාර්තු මාස 6 වනදා ආරම්භ වීමට නියමිත වන්නේ.
රංගනේ වගේම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වූ තවත් කාරණයකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. IPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකින් වෙන්දේසි වෙද්දී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලින් බලා සිටිය ලසිත් මාලිංගට මොකද වෙන්නේ කියන කාරණය. කෙසේ නමුත් ලසිත් මාලිංග සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක සුබදායී ප්‍රවෘත්තියක් අපිට ගෙවියන සතිය තුළදී වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු ඔබගේ.
පසුගිය දශකයේ පුරාවට මුම්බයි ඉන්දියස් කණ්ඩායම අඛණ්ඩව නියෝජනය කළ ලසිත් මාලිංග මෙවර කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත් නිසාවෙන් ඔහුට මෙවර තරඟාවලිය අහිමි වී ගියා සංජය. කෙසේ වෙතත් ක්‍රීඩකයෙකු ලෙස තරඟාවලියට එක් නොවුනත් පසුගියදා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කළා ලසිත් මාලිංගව වේගපන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස පත් කරගන්නට. මේ සඳහා බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධනයි. ඔහුගේ අනුදැනුම ඇතුව තමයි ලසිත් මාලිංගට මේ නව තනතුර හිමි වී තිබෙන්නේ. කෙසේ වෙතත් ලසිත් මාලිංග සඳහන් කරන ආකාරයට ඔහු ඊයේ දිනේදී සඳහන් කර තිබුණා විදේශීය මාධ්‍යයකට ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට බලාපොරොත්තු නොවන බව, විශේෂයෙන්ම තමන් මානසිකව නැවතත් ජාත්‍යන්තර තරඟයකට පිවිසීමට සූදානම් නැති බවත් ඔහු සඳහන් කර තිබුණා. මේ පිළිබඳව නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඉදිරි සතියේදී කතා බහ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබුණා. ඒ අනුව මින් ඉදිරියට ලසිත් මාලිංගගේ කාර්යභාරය බොහෝ විට වේග පන්දු යැවීමේ පුහුණු කරුවෙකු නැතිනම් උපදේශකෙකු ලෙස ඉදිරි කාලය ගතවීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ සංජය.
ඒ වගේම රංගන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දියා කොදෙව් දේශයේ තරඟ සංචාරයක නිරත වීමට නියමිත බවටත් අපිට තොරතුරු වාර්තා වෙනවා. දැනගන්නට කැමති මේ තරඟාවලියේ තරඟ කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් වී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
2008 වසරෙන් පසුව වසර 10කට පසුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දියා කොදෙව් දේශයේ බලා පිටත්ව යන්නේ. එළමෙන මැයි මාසයේදී තමයි ශ්‍රී ලංකාව මේ තරඟාවලියට පිටත්ව යන්නේ. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟේ ජූනි මාස 6 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ක්‍රීඩාදී ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජූනි මාස 14 වෙනිදා ආරම්භ වන්නේ ශාන්ත ලුසියාහි ඩැරන් සාමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තුන්වන තරඟය තමයි විශේෂිත තරඟය වන්නේ සංජය. මෙය දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයක් ලෙසයි පැවැත්වීමට නියමිතන්නේ. බාබඩෝසීදී තමයි මේ තරඟය පැවැත්වෙන්නේ කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් බාබඩෝසී කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. එය දිවාරාත්‍රී තරඟයක් වීමත් යම් විශේෂත්වයක් දරනවා. මේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයයි. පළමු තරඟයෙන් පාකිස්තානයේ පරදා ශ්‍රී ලංකාව ට්‍රැක් රහණේ හිමි කරගන්නට සමත් වුණා. මෙතෙක් කොදෙව්වන් දිවාරාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකට සහභාගී වී තිබෙනවා. කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ. කෙසේ වෙතත් අවසන් වතාවට 2008 වසරේ ශ්‍රී ලංකාව කොදෙව් දේශයේ කළ සංචාරයේදී ටෙස්ට් තරඟාවලිය එකට එකක් ලෙස සමතත්වයේ සිටයි අවසන් කර තිබෙන්නේ. ඒ අනුව ජයග්‍රහණයක් සහිතව අවසන් කළ තරඟාවලියක් ලෙසත් සඳහන් කිරීමේ හැකියාව තිබෙනවා. මේ තරඟාවලියේ නිල තරඟ කාලසටහනයි පසුගියදා නිකුත් කෙරුණේ සංජය.
රංගන අවසන් වශයෙන් දැනගන්නට කැමති අයිස් මත පැවැත්වුණු ක්‍රිකට් තරඟයක් සම්බන්ධයෙන් තොරතුරු අපිට ස්විට්සර්ලන්තෙන් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ග්‍රීෂ්ම ඍතුවේදී එහෙමත් නැත්නම් සමර් ස්පෝර්ට් එකක් විදියට තමයි ප්‍රචලිත. නමුත් ශීත කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ රටවල්වල පැවැත්වෙන්නේ නැහැ. නමුත් අපිට දැනගන්නට ලැබෙනවා මේ ප්‍රදර්ශන ක්‍රිකට් තරඟයක් පැවැත්වුණු බව ස්විට්සර්ලන්තයේදී අයිස් මත. මේ තරඟය පිළිබඳ තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති අවසන් වශයෙන්.
ඔව් සංජය, මෙම තරඟාවලිය සඳහා තරඟ දෙකක් පැවැත්වෙනවා. ඊයේ දිනේදී පළමු තරඟය පැවැත්වුණා. ඩයමන්ඩ් කණ්ඩායම සහ රොයල්ස් කණ්ඩායම එස කණ්ඩායම් දෙකක් පැවැත්වෙනවා. විරේන්ද්‍ර සේවාත්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් සහ පාකිස්තානයේ ෂයිඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක්. මෙහිදී සේවාත්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ මහල ජයවර්ධන ටීම් ඩිල්ෂාන් සමගින් ලසිත් මාලිංගෙක් වනවා. මේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු මුදුනේ හිම මිදුණු විලක් මත තමයි මේ ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ. 20 තරඟ රටාවෙන් තමයි මේ තරඟ දෙක පැවැත්වීමට නියමිත වන්නේ. පළමු තරඟය ඊයේ දිනේදී පැවැත්වුණා. එහිදී ඩයමන්ඩ් කණ්ඩායම පරාජයට පත් කරමින් රොයල්ස් කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගත්තා කඩුලු 6කින්. මෙය ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමේ අරමුණෙන් තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් 1988 වසර දක්වා මෙහි ඉතිහාසය තිබ යනවා. මේ වසරේදී තමයි තරමක් දුරට මේ ජාත්‍යන්තරයේ අවධානය දිනා ගනිමින් මේ තරඟාවලිය සංවිධානය වන්නේ.
අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල දෙසට අවධානය යොමු කරමු. අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් අවසන් තීරණයක් ගෙන ඇති බවට අපට තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවෙන් රංගන අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරුත්.
ඔස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් නුවර පැවැත්වෙන 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා නම් කළා. ඒ අනුව ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සහ ක්‍රීඩකින් 3 දෙනෙකු මෙවර තරඟාවලියට එක්වනවා. ඊට අමතරව මීටර 100 වැඩි කිරීම 4 සහය දිවීමේ ඉසව්ව සඳහා ක්‍රීඩකින් 5 දෙනෙකුටත් අවස්ථාව උදා වී තිබෙනවා මෙවර තරඟාවලිය නියෝජනය කරන්නට. ඒ අනුව කාන්තා ඉසව් නියෝජනය කරමින් හිරුණි විජේරත්න මැරතන් ඉසව් නියෝජනය කරමින් මෙවර තරඟාවලියට එක්වනවා. නිමාලි ලියනාරච්චි මීටර 800 ඉසව්, ඒ වගේම ගයන්තික අබේරත්න මීටර 800 ඉසව් නියෝජනය කරමින් තරඟාවලියට එක්වනවා. නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෙවර තරඟාවලියට එක්වීමට නියමිතයි. ඒ වගේම පිරිමි ඉසව් පිළිබඳව කතා බහ කරන විට මංජුල කුමාර උස පැනීමේ ඉසව්වටත්, ප්‍රසාද් විමලසිරි දුර පැනීමේ ඉසව්වටත්, සම්පත් රණසිංහ හෙල්ල විසිකිරීමේ ඉසව්වටත් මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතා පසුගියදා සඳහන් කර සිටියා සංජය, අත්දැකීම් ලබා ගැනීම සඳහා පමණක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟාවලියට එක්වීමට බලාපොරොත්තු නොවන බව. ඒ අනුව බොහෝ විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකුගෙන් පමණ සමන්විත සංචිතයක් තමයි මෙවර ගෝල් කෝස්ට් නුවරට පැමිණීමට ඉඩ තිබෙන්නේ. ඒ අනුව රග්බි, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් සමගින් ටෙනිස් යන ඉසව් බොහෝ විට මෙවර තරංගාවලිය සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව තිබුණත් තරංගාවලියට ඉදිරිපත් නොකිරීමටයි ශ්‍රී ලංකාව පැත්තෙන් තීරණය කර තිබෙන්නේ. මේ පිළිබඳව අවසන් තීරණය එළබෙන සතියේදී දැනුම් දීමටත් ඉඩ තිබෙනවා. එවැගේම සංජය ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව පැත්තෙන් පසුගියදා තවත් සුබවාදී තොරතුරු කිහිපයක් වාර්තා වුණා. ඒ තමයි 8 වන ආසියානු ගෘහස්ත මළල ක්‍රීඩා තරංගාවලිය ඉරානයේ තෙහෙරාන් නුවරදී පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකාව පදක්කම් 4ක් හිමි කරගත්තා. ගයන්තිකා අබේරත්න මීටර 1500 ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගත්තා. ඊට අමතරව ලෝකර පදක්කම් 3ක් හිමි කරගන්නට ප්‍රසාද් විමලසිරි දුරපැනීමේ ඉසව්වෙන්, ඒ වගේම උපමාලිකා රත්නකුමාරී මීටර 400 කාන්තා ඉසව්වෙන්, නිමාලි ලියනාච්චි මීටර 800 කාන්තා ඉසව්වෙන් උත් සමත් වුණා. ඒ අනුව සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ඉතාමත්ම ඉදිරියෙන් තිබෙන කාලවකවානුවක් ලෙස මේ කාලවකවානුව හැඳින්වීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වෙන්වන්ට ටෝනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගේ සමන්විත සංචිතයක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟාවලියට එක්වන්නේ.
බොහොම ස්තුති රංගන. දැන් අපි සූදානම් වන්නේ ශීතීර්ථ ඔලිම්පික් කුලල දෙසට අවධානය යොමු කරන්නට. ශීතීර්ථ ඔලිම්පික් කුලල ආරම්භ වීමට නියමිතයි අද දිනේදී දකුණු කොරියාවේ පියොං චංහිදී. විශේෂයෙන්ම මේ සඳහා ඔස්ට්‍රේලියාවෙන් සහභාගී වනවා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද දිනේ සිට, එහෙමත් නැත්නම් පෙබරවාරි 9 වනදා සිට 25 වනදා දක්වා පියොංචන්හිදී මෙම ශීතීර්ථ ඔලිම්පික් කුලල ක්‍රියාත්මක වීමට නියමිතයි. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් සිටියා අද රාත්‍රියේදී පැවැත්වෙන සමාරම්භක උත්සවයේදී ඔස්ට්‍රේලියානු දජය රැගෙන යාමේ ගෞරවය හිමිවන්නේ කාටද කියන කාරණය සම්බන්ධයෙන් 23 හැවිරිදී ඔස්ට්‍රේලියානු ස්නෝබෝඩ් ක්‍රීඩක ස්කොටි ජේම්ස් හට තමයි මේ ගෞරවය හිමිවන්නේ. ඔහු අද දිනේ පැවැත්වෙන සමාරම්භ කුලලේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියෙන් ඔස්ට්‍රේලියානු දජය රැගෙන ගමන් කිරීමට නියමිතයි. ඔහු මෙවර සහභාගී වන්නේ ඔහුගේ 3 වැනි ශීතීර්ථ ඔලිම්පික් කුලලට. මෙවර ශීතීර්ථ ඔලිම්පික් කුලලේදී ඔස්ට්‍රේලියාවේ ඉතා ඉහළ පදක්කම් බලාපොරොත්තුවක් ලෙසත් ඔහුව සඳහන් වෙනවා. තමන්ට ලැබුණු මේ ගෞරවය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ස්කොටි ජේම්ස්.
I've put all the hard yards in and I've been working really hard to be in this position and I'm just really excited to get out there and start practice tomorrow and compete when the time comes.
ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තත්විති නිමාවට පත් කරන්නට සූදානම් වන්නේ ඔබට ක්‍රීඩා විශේෂඥයෙක් සමගින් එක්වන්නට පුළුවන් අපගේ වෙබ් අඩවිය sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය. එළබෙන සතියේදී ක්‍රීඩා පිටියේ උණුසුම් තත්විති සමගින් හමු වෙමු.
SBS
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 SBS Radio